Honorable Samanmali Gunasinghe, you have 10 minutes. Order, please. Honorable Keynes Nelson from the panel of chairs will take the chair.
මුල ආසනයේ සිටින සභාපතිතුමාගෙන් අවසරයි. ඇත්තටම අපි මේ ශුද්ධ මුල්‍ය ණය නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ගෙනාවේ මට හිතෙන්නේ අපි ආයතන දෙක තුනක සාකච්ඡා කරා මේ පාර්ලිමේන්තුවේම. අපි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආපු යෝජනා පිළිබඳවත් සාකච්ඡා කරා. ඒ වගේම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශ උපදේශකකාරක සභාවේ අනුකාරක සභාවක් මේ ශුද්ධ මූල්‍ය ගැටලුව නිසා ඇති වෙලා තියෙන එකක්, සමාජීය ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න හා ව්‍යූහාත්මක ගැටලු පිළිබඳ සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවේදී අපි දැක්කා මේ පාර්ලිමේන්තුව තුලත් මතු වුණ කරුණු. මේ වන විට විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන් 124කට වැඩිය අධික ණය පොලිය අරගෙන විවිධ ආයතන වලින් ණයකරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම තමා කාන්තාවන් 200කට වැඩි පිරිසක් සියදිවි නසාගෙන තියෙනවා මේ ණය ගෙවා ගන්න බැරුව. එතකොට පහුගිය කාලේ මේ ණය ගෙවා ගන්න බැරි වුණේ ඔවුන්ට ණය දෙන ආයතන හා ණය දීම වගේම ඒ ණය අරගෙන සාමාන්‍යයෙන් ශුද්ධ මුල්‍ය ණයක් දෙන්නේ ඒ ණය දෙන ආයතන අතරම කොන්දේසි කීපයක් තියෙනවා. ඒ කොන්දේසි අතර ඔවුන් ණය ගන්නෙම ඔවුන් ව්‍යාපෘතියක් පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් මේ ණය ගන්නේ කුමකටද කියලා කියන්න ඕනේ. එතකොට ගොඩාක් කාන්තාවන් ණය අරන් තියෙන්නේ ඒ ව්‍යාපෘති වුණාට ව්‍යාපෘතියක්, එහෙම නැත්නම් ව්‍යවසායිකයන් විදිහට යම්කිසි ව්‍යාපාරයක් කරන්න වුණාට ඇත්ත කාරණාව තමයි පහුගිය කාලේ ඒ ණය අරන් තිබුණේ ව්‍යාපාරයක් කරන්න නෙමේ, විවිධ ඔවුන්ගේ අපහසුතා නිසා, එහෙම නැත්නම් එදිනෙදා තමාට සිද්ධ වෙන ගැටලු වලට උත්තර විදිහට. හැබැයි මම කියන්න කැමතියි මේ වෙලාවේ නව රජයේ මගින් රුපියල් බිලියන 96ක් වෙන් කරලා තියෙනවා ව්‍යවසායකයන් ගොඩනැගීම සඳහා. එතකොට මේ රුපියල් බිලියන 96ම වෙන් කරලා තියෙන්නේ මේකේ විශාල පිරිසක් කාන්තාවන් ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා. ඔවුන්ට ඔවුන්ගේ මූලික කොන්දේසි තමයි ඔවුන් ඉදිරිපත් කරන්න ඕනේ, අපකර ඉදිරිපත් කරන්න ඕනේ, ඔවුන්ට තියෙන වත්කම් ප්‍රකාශ කරන්න ඕනේ, ඒ වගේම විවිධ බැඳීම් ඉදිරිපත් කරන්න ඕනේ, ඔවුන් පෙන්වන්න ඕනේ ව්‍යාපෘතියක් පමණයි. එතකොට මේ ව්‍යාපෘතියට අවශ්‍ය මූල්‍ය ධනය, මූලික ප්‍රාග් ධනය මෙන්න මේ රුපියල් බිලියන 96 හරහා විශේෂයෙන්ම කාන්තාවන් ස්වයං රැකියා හා ව්‍යාපාර කිරීම සඳහා ලබා දෙනවා. එතකොට කලින් තිබුණ තත්ත්වයේදී අපි දැක්කා විශාල ව්‍යාපාර, විශාල ආයතන ප්‍රමාණයක්, මුල්‍ය ආයතන ප්‍රමාණයක් කිසිදු නියාමනයක් නැතිව තමන්ට ඕන විදිහට මේ කාන්තාවන්ට ණය දීලා අධික පොලියක් ලබා ගත්තා. ඒ නිසා සිද්ධ වුණ විශාල සමාජ ඛේදවාචකයන් ටිකක් අපි පහුගිය කාලවලදී අපි දැක්කා. ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ උතුරු නැගෙනහිර, ඒ වගේම මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුර විතරක් නෙවෙයි මේ ජීවත් වෙන නාගරික ප්‍රදේශ, කොළඹ වගේ ප්‍රදේශවලත් කාන්තාවන්ට ණය ගන්න තිබුණ ලේසිම ක්‍රමවේදය තමයි මේ ශුද්ධ මුල්‍ය ආයතනයකින් ණය ගන්න එක. හැබැයි අපේ රටේ පහුගිය කාලේ ලියාපදිංචි වෙලා තිබ්බේ, මහ බැංකුවේ ලියාපදිංචි වෙලා තිබ්බේ ආයතන හතරයි. එතකොට මේක නියාමනය වෙන්න ඕනේ නැද්ද? මේකට ක්‍රියාවලියක් ඕනේ නැද්ද? මේ පිළිබඳව අධිකාරියක් ඕනේ නැද්ද? පසුබිමක් ඕනේ නැද්ද? අනිවාර්යෙම ඕනේ. මොකද මං උදාහරණයක් කියන්නම්. දයාගමගේ බිම්පුත් ආයතනය පහුගිය කාලේ කරපු දේවල්. මේ දයාගමගේ කියන මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු එක්තරා ඇමතිවරයෙක්ගේ ආයතනය තමයි මේ බිම්පුත් කියන ආයතනය. මෙයා මේ ශුද්ධ මුල්‍ය ණය දුන්නේ කාටද? ගම්වල ඉන්න කාන්තාවන්ට. එක සැරයක් ණය දුන්නා, නිවාස සංවර්ධන බැංකුවෙන් ණයක් ගත්තා, අඩු පොලියට ණයක් අරන් වැඩි පොලියට රුපියල් මිලියන 200ක් ණය ගත්තා. අඩු පොලියට ණය අරගෙන නිවාස සංවර්ධන බැංකුවෙන් වැඩි පොලියට කාන්තාවන්ට දුන්න ගම්වලට. ඊට පස්සේ ඒක ගෙව්වද? නෑ. එක ගෙව්වේ නෑ. ඒ වගේම NSB බැංකුවෙන් ගත්තා. ඊට පස්සේ රුපියල් මිලියන 200ක් ආයේ අරගත්තා. ගම්වල ඉන්න කාන්තාවන්ට ණය දුන්න අධික පොලියට. එතනින් අතර උනේ නෑ. මේ බිම්පුත් ආයතනය, මේ ශුද්‍ර මූල්‍ය ආයතනය මොකද කරේ? මහජන බැංකුවෙනුත් ණයක් ගත්තා රුපියල් මිලියන 100ක්. මේ ණය අරගෙන ඒකත් දුන්නේ කාටද? අර ගම්වල ඉන්න කාන්තාවන්ට දුන්නා. දීලා ඒ කාන්තාවන්ගෙන් අධික පොලියක් අරගෙන නිකන් හිටියේ නෑ. ඒ කාන්තාවන්ට අයිති දේපලක් බලහත්කාරයෙන් ගත්තා. ඒ විතරක් නෙමේ, විවිධ විදිහ අඩත්තේටම් බලපෑම් කරා. ලිංගික අල්ලස් ගත්තා. ඒ වගේම තමන්ගේ දේපල අයිති කරගත්තා. විශාල හිංසනයක් කරා. මේ එක ආයතනයක් මහ ලොකුවට කිඹුල් කඳුළු හලන මේ කට්ටියට කියන්නේ, මේ ආයතනය මොකද කරේ? මේ අධික හිංසාවක් කරලා අනිත් පැත්තෙන් රජයේ මුදල් නිවාස සංවර්ධන බැංකුවෙන් මිලියන 200යි, NSB එකෙන් මිලියන 200යි, මහජන බැංකුවෙන් මිලියන 200යි. හැබැයි මේ එකඳු මුදලක්වත් ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ රජයට ගෙව්වේ නැහැ. මේ ණය කපා හැරලා තියෙන්නේ. මේ ණය කපා හැරුවේ කවුද? පහුගිය කාලේ හිටපු ආණ්ඩු. ශුද්ධ මූල්‍ය ණය දෙන්න රජයේ බැංකු වලින් ආයතන වලින් ණය අරගෙන ඒ ණය වලින් තමන්ගේ ව්‍යාපාර කරගෙන අධික ලාභයක් ලබාගෙන අපේ රටේ කාන්තාවන්ට විශාල බොරුවක් කරලා ඒගොල්ලන්ට අයිති ඒ වත්කම් ප්‍රමාණයකුත් ඉතාමත්ම පහත් විදිහට මේ ආයතන ලබා ගත්තා. අද කියනවා මෙහෙම ආයතනයක් නෑලු. අද බංකොලොත් වෙලාලු. අද කාගෙන් දහනවා මේ ණය අය කරගන්න? ඒක වෙනම කතාවක්. ඒ නිසා මේ ආයතන නියාමනය කරන්න ඕනේ. පළවෙනි කාරණාව ඒකයි. ඒ නියාමනය කිරීමට සඳහා තමයි මේ ශුද්‍ර මුල්ල නියාමන පනත ගෙනලා තියෙන්නේ. මේ නියා අනිවාර්යෙන්ම මීට පස්සේ මෙවැනි විශාල ආයතන සියල්ලම නියාමනය වෙනවා. ඒක හොඳ නැද්ද? එකක් අපි නියාමනය කරනවා විතරක් නෙමෙයි, මේ පිළිබඳව අධිකාරියේ තියෙනවා රෙගුලේෂන්. කලබල වෙන්න එපා. මේ රෙගුලේෂන් වලට එහෙම නැත්නම් මේ යටතේ මේ නියාමනය වන රෙගුලාසි වලට අපිට තව තවත් දේවල් එකතු කරන්නත් පුළුවන්. ඒ එකතු කරන්න ඕන දේවල් පිළිබඳව හා ඒ අපේ යෝජනා පහුගිය කාලේ ශුද්ධ මූල්‍ය අනුකාරක සභාවට, එහෙම නැත්නම් අපි ග්‍රාමීය සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ යටතේ තිබුණේ අනුකාරක සභාව විදිහටත් අපි ලබලා දීලා තියෙනවා. ඒකේ ප්‍රධාන දේ තමයි අර මෙතනදි කතා වුණා. සමහර ගිවිසුම් ගහගෙන තියෙන ආයතනත් එක්ක හරි පුදුම විදිහට ඒ ශුද්ධ මූල්‍ය අධික ලාභ ලැබපු ආයතනත් එක්ක ඒ ගිවිසුම් ගහගෙන තියෙනවා. ඒ ගමේ අපේ කාන්තාවන්ට සිංහල, දෙමළ, එහෙම නැත්නම් ඉංග්‍රීසි කියන තමන් කැමති භාෂාවකින් අවබෝධ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ.
ගරු මන්ත්‍රීතුමිය, විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමියට.
බොහොම ස්තුතියි. ඒ පිළිබඳව ඒ අන්තර්ගතය, ඒ ගිවිසුමේ කොන්දේසි, ඒ වගේම තමන්ට ඒක පැහැදිලි වෙන්න ඕනේ. ඒ ශුද්ධ මූල්‍ය ණයක් ගන්නවනම් මේ කිසිවක් සලකන්නේ නැතුව මේ ආයතන තමන්ට ඕන විදිහට ණය දීලා ඒ වගේම අධික පොලියක් අය කරගත්තා. මේ ටික නියාමනය වෙන්න ඕනේ. ඒ නියාමනය කිරීම සඳහා දැන් මෙතන මන්ත්‍රීවරු, මං හිතන්නේ හොඳම දේ තමයි විපක්ෂය ඇතැම් මන්ත්‍රීවරුන් මං කියන මේ පනත හොඳින් අධ්‍යයනය කරන්නේ. පිටුවක් දෙකක් බල්ලල් කෑ ගහන්න එපා, පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. මොකද මේ පිළිබඳව තියෙනවා මේ පත්කල සමාජිකයන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ සමාජිකයන් හතර දෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම සමාජිකාවක් වෙන්න ඕනේ, කාන්තාවක් වෙන්න ඕනේ කියලා මේ පනතේ තියෙනවා. ඒ වගේම තමයි බලපත්‍ර මුදල් ණයට දෙන්නන් හා බලපත්‍ර ලත් ශුද්ධ මූල්‍ය ආයතනවල ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් පීටිවිය යුතුයි. කලින් මෙහෙම තිබුණේ කාටද අපි කියන්නේ? මොන ආයතනයටද කියන්නේ? කවුද මේක බාරගන්නේ? ඒ නිසා මේ යාන්ත්‍රණය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ග්‍රාම සේවා වසම දක්වා මේ යාන්ත්‍රණය සකස් කරලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම වැදගත්. තමන්ට ඇති වෙලා තියෙන හිංසාව බලපෑමක් කරනවා නම් ඒ හිංසාව කියන යාන්ත්‍රණයක් ඕනේ. මේ 15 ඌ කියන වගන්තිය යටතේ මේ පනතේ ඒ සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි බැලුවා මේ ශුද්ධ මූල්‍ය ණය සම්බන්ධ මොනවද තියෙන දත්ත කියලා. ඔබට කියන්න මූලාසනෙට කියන්න දත්ත නැහැ. මොනතරම් ප්‍රමාණයක් ණය aran තියෙනවද, ණය දීලා තියෙනවද, හිංසනයටපත් වෙලා තියෙනවද මේ පිළිබඳව ණය නැහැ. මම ඉවර කරනවා විනාඩියක් දෙන්න මට. ඒ නිසා මේ බලපත්ලත් මුදලක් ණයට දෙන්නන් සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ශුද්ධ මූල්‍ය ආයතනයේ සම්බන්ධයෙන් දත්ත සමුදායක් පවත්වාගෙන යා යුතුයි මේ අධිකාරියේ. මේක යාන්ත්‍රණයක් සකස් කරන්න ඕනේ. දත්ත යාන්ත්‍රණයක් සකස් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ පිළිබඳ සමීක්ෂණ පරීක්ෂණ කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ මුදල් ණයට දුන්නට පස්සේ ඒ පිළිබඳව ඒකාන්තවන් විශේෂයෙන්ම සවිබල ගැන්වීමේ වැඩසටහනක් ඕනේ කියන යෝජනාව අපේ පැත්තනුත් එනවා. ඒ නිසා අපි හිතන්නේ මේ ශුද්ධ මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටවීමේ පනත අපි එක පැත්තකින් අපි විශාල අධියරක් ඉස්සරහට තියලා තියෙනවා. මේක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය ඉස්සරහට යන්න ඕනේ කියලා අපි හිතනවා. ඒ ක්‍රියාවලියේදී මෙතෙක් කර අධික ලාභයක් අරගෙන තමන්ට ඕන විදිහට විශේෂයෙන්ම කාන්තාවන්ට කරපු හිංසාවට තිත තියන්න හා ඒ ක්‍රියාවලිය ඉස්සරහට ගන්න ගෙනපු හොඳ පියවරක් විදිහට අපි දකිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය.